අද දිනේ ඒ කියන්නේ මාසයේ 3 වෙනි සිකුරාදා වන අද දිනේ Transnational Network of Theravada Studies සම්මන්ත්‍රණයට අපේ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මිතුරුනුත් අප සමගින් සම්බන්ධ වෙනවා. මේකට හේතුව නම් අද දින අපේ කතිකාවනචාර්ය සමරකෝන් කතා කරන්න යන්නේ අප දෙපාර්ශ්වයටම අදාළ වෙන විෂයක් ගැන. චාර්ය සමරකෝන් කියන්නේ කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂිකාව. ඒ සඳහා අදාළ වෙබ් අඩවිය මම චැට් එකේ දාන්නම්. මෙය යහපාලනය සහ ගැටුම් පරිවර්තනය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක්. චාර්ය මෙම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට සම්බන්ධ වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධියක් ලබාගෙන. ඊට අමතරව ඇයට බුද්ධාගම සම්බන්ධයෙන් පසුබිමක් තිබෙන නිසා තමයි ඇයට මේ බුද්ධාගම සහ නීතිය ලිංගික ප්‍රචණ්ඩත්වය හා අදාළ කර ගැනීමෙන් කතා කිරීම සඳහා සුදුසුකම් තිබෙන්නේ. මට 2019 සැප්තැම්බර් මාසයේදී සම්මන්ත්‍රණයකදී චාර්යව හමු වුණා. එතනදී ඇය කතා කළේ බුද්ධාගම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය ගැන. ඒ ඉතාමත් මගේ සිත් ගත්තා. චාර්යට ආරාධනා කරන්න කලින් මම බැංකොක්හි ICRC සංවිධානයේ ඇන්ඩ්‍රුට ආරාධනා කර සිටිනා. බොහොම ස්තුතියි කේට්. ICRC සංවිධානය කාලයක ඉඳලා ආගමික පාර්ශ්ව සමගින් වැඩ කටයුතු කරන බව අපි දන්නවා. මෙහෙයුම් සඳහා ඒ ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. අපේ ප්‍රධානම බලවරමක් වන ජාත්‍යන්තර මානුෂීය නීතිය එනම් ජිනීවා සම්මුතිය අනාදිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපට ඉතාමත් ඵලදායී වෙලා තිබෙනවා. දැනට අවුරුදු 3-4කට කලින් අපි බුද්ධාගම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කියන ව්‍යාපෘතියක් අලුතෙන් ආරම්භ කළා. කේට් සඳහන් කළ දේ ගැන තමයි අපි ඒ සම්බන්ධයෙන් දිගටම කටයුතු කරගෙන යන්නේ. මේ දැනට ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතිය. ඒක අවුරුදු කීපයක් තිස්සේ දැනට ක්‍රියාත්මක වෙනවා. ICRC සංවිධානය මේකට ගොඩක් කැප වෙලා තමයි කටයුතු කරන්නේ. මේ ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක්ට මේකට සම්බන්ධ වෙන්න ආරාධනා කරනවා. අපේ අලුත් ආගම සහ මානුෂීය මූලධර්ම වෙබ් අඩවිය සඳහා සහ වෙබ් අඩවිය පිළිබඳ තිබෙන සැබැඳිය අපි දාන චැට් බොක්ස් එකට. ඒකෙන් අපි සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අප සමගත් එහෙම නැත්නම් කීට් ඇතුළු කණ්ඩායම සමගින්ද සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගන්න. ඊට අමතරව මේ වෙබ්සයිට් එකට ඔබ ලබා දෙන යම් දායකත්වය ලිපි ලේඛන වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්, එහෙම ලබා දෙන්න කැමති නම් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ලිංගික ප්‍රචණ්ඩත්වය කියන්නේ එක පැතිකඩක් පමණයි මෙම ව්‍යාපෘති. දැන් චාර්ය සහ කේට් මේ ගැන ඔබ වඩාත් දැනුවත් කරයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඇන්ඩ්‍රු. චාර්ය සමරකෝන් දැන් ලිංගික ප්‍රචණ්ඩත්වය සහ බුද්ධාගමේ මූලධර්ම සම්බන්ධ කරමින් කතා කරයි. බොහොම ස්තුතියි. ආරම්භයේදීම මම ICRC ඒ වගේම Transnational Network of Theravada Studies සංවිධාන දෙකට මගේ මේ අදහස් පුළුල් සමාජයට ඉදිරිපත් කරන්න මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මම මෙතනදී ගැටුම් හා සම්බන්ධුණු ලිංගික ප්‍රචණ්ඩත්වය සහ මේ ආමන්ත්‍රණය කරන්න බුද්ධාගමේ මූලධර්ම, බෞද්ධ මූලධර්ම යොදාගත හැක්කේ කොහොමද කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ස්ලයිඩ්ස් ඔබලාට පේනවා ඇති කියලා මම හිතනවා. ඔව්. මුලින්ම මම කැමති මේ ගැටුම් හා සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වය කියන යෙදුම නිර්වචනය කරන්න. මෙතනින් අදහස් කරන්නේ ඕනෑම ආකාරයක ලිංගික ප්‍රචණ්ඩත්වය. ඒ සිදුවෙන්නේ ගැටුම් පසුබිමක් තුළ. ඉතින් ඒ කියන්නේ ඍජුවම හෝ වක්‍රාකාරයෙන් සන්නන්ද ගැටුමක් මෙහි සම්බන්ධයක් තියෙන්න අවශ්‍යයි. ඒ වගේම මෙම ගැටුම් හා සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වය ගැන ටිකක් පසුබිම කතා කරනවා නම් ලිංගික ප්‍රචණ්ඩත්වය යුද්ධයේදී අවියක් වශයෙන් නොදා ගැනීම කාලෙක ඉඳලා සිද්ධ වෙලා තිබෙනවා. නමුත් මෑතක් වෙනකම් මේ සම්බන්ධයෙන් ලේඛනගත කරලා නැති නිසා මේ සඳහා දඬුවම් ලබා දීමක් සිදු වෙලා තියෙන ඉතාම අඩුවේ. දෙවන ලෝක යුද්ධයේදී මෙවැනි තත්ත්වයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර නොවන සන්නන්ද ගැටුම් 220ක් පමණ ලෝකයේ සිද්ධ වෙලා තිබෙනවා. ඒවා මිනිස්සු ජීවත් වන විවිධ ගම් නගර තුළ තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. මේ ගැටුම්වල ස්වභාවය ඇත්තෙන්ම මෙවැනි ලිංගික ප්‍රචණ්ඩත්වය වැඩිවීමට තවත් හේතුවක් වෙලා තිබෙනවා. මේ තත්ත්වය හේතුවෙන් මෙම ගැටුම් තුළ සිදුවෙන ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් යමක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව යොමු වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉතාම වැදගත් පියවර යුගොස්ලෝවියාව සඳහා වන ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ රුවන්ඩාව සඳහා වන ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් සිදු වෙලා තිබෙනවා. මෙම අධිකරණයන් යටතේ හඳුන්වා දුන් නීතිය යටතේ පළමුවෙන්ම ලිංගික ප්‍රචණ්ඩත්වය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස පිළිගනු ලැබුවා. 1998 හඳුන්වා දුන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීති තුළින් මෙම ලිංගික ප්‍රචණ්ඩත්වය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ නැත්නම් රාජ වශයෙන් නම් කෙරුණා. එනිසා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ නීතියේ බලපැවැත්ම තිබෙනවා. යුද්ධ සම්බන්ධයෙන් අදාළ වෙන IHL කියන නීතිය. IHL කියන්නේ මානුෂීය නීතිය පදනම් කරගෙන සන්නන්ත ගැටුම් වල අහිතකර බලපෑම සීමා කිරීමට ක්‍රියාත්මක වන නීති ක්‍රමයක්. මෙතනත් ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි යම් යම් විධිවිධාන තියෙනවා. අපි ඒව බැලුවොත් එයින් අපට පේනවා ගැටුම් හා සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාළ නීතිය එතන තිබෙනවා. ඒ වගේම හතරවන ජිනීවා සම්මුතිය යුද්ධ අවස්ථාවල සිවිල් පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වනේ සම්මුතිය සඳහන් වෙලා තිබෙනවා. කාන්තාවන් සහ ළමයින් ඔවුන්ගේ ගරුත්වය මත එල්ල කෙරෙන සියලුම ප්‍රහාරයන් ස්ත්‍රී දූෂණය ලිංගික ශ්‍රමිකත්වය යෙදීම ඇතුළේ වැනි ගරුත්වය මත එල්ල කෙරෙන ඕනෑම ප්‍රහාරයකින් ආරක්ෂා වීමේ අයිතිය ගැහැණුන්ට සහ ළමයින්ට තිබෙන බව එකේ සඳහන් වෙලා තිබෙනවා. ඊට අමතරව පුද්ගලයෙකුගේ ගරුත්වය මත සිදු කෙරෙන උල්ලංඝන විශේෂයෙන්ම ලජ්ජා සහගත සහ පහත් කරවන සුළු සැලකිලි දූෂණය බලහත්කාරයෙන් ලිංගික ශ්‍රමිකත්වය යෙදවීම ඇතුළු සියලුම ගරුත්වය මත සිදු කෙරෙන ප්‍රහාරයන් තහනම් කරන බවෙහි සඳහන් වෙලා තිබෙනවා. එවැගේම මේ ජිනීවා සම්මුතියෙහි අමතර ප්‍රොටොකෝලයේ කාන්තාවන් ආරක්ෂාව සඳහා 76 වැනි වගන්තිය විශේෂයෙන් සඳහනක් කරලා තිබෙනවා. එතන කියලා තියෙනවා කාන්තාවන්ට විශේෂ ගරුත්වයක් ලැබිය යුතුයි කියන කාරණා. ඒ වගේම දූෂණය බලහත්කාරයෙන් ලිංගික ශ්‍රමිකත්වයේ යෙදවීම සහ වෙනත් ආකාරයේ ගරුත්වය මත සිදු කරන ප්‍රහාරයන්ගෙන් ඔවුන් ආරක්ෂා කළ යුතු බව සඳහන් වෙනවා. මේවා තමයි ජාත්‍යන්තර මානුෂීය නීතියේ එහෙම නැත්නම් IHL තුළ ජාත්‍යන්තර සන්නන්ත ගැටුම්වලදී කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය නොවන ආරක්ෂා කර ගැනීමට තිබෙන විධිවිධාන. ඊට අමතරව ජාත්‍යන්තර නොවන සන්නන්ත ගැටුම් තිබෙනවා. ඒ ගැන කතා කරනකොට දෙවැනි අමතර ප්‍රොටොකෝලයේ ඒ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. එතන සඳහන් වෙනවා විශේෂයෙන්ම ලැජ්ජා කරවන සුළු හෝ පහත් කරවන සැලකිලි බලහත්කාරයෙන් ලිංගික ශ්‍රමිකත්වයේ යෙදවීම සහ වෙනත් ඕනෑම ආකාරයක ගරුත්වය මත සිදුවන ප්‍රහාරයන් පිළිගත නොහැකි බවෙහි සඳහන් වෙනවා. ඒ අනුවන්ත ජාත්‍යන්තර නොවන සන්නන්ද ගැටුම්වලදීද කාන්තාවන්ට ආරක්ෂාවක් මෙතනින් සලසා දීලා තියෙනවා. ජිනීවා සම්මුතියෙන් ඒ වගේ මෙහි අමතර ප්‍රොටොකෝලවලට අමතරව සාම්ප්‍රදායික ජාත්‍යන්තර මානුෂීය නීතිය තුළද ගැටුම් සම්බන්ධයෙන් ලිංගික ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනවා. ඒ යටතේ 93 වැනි නීතියෙන් සඳහන් වෙනවා ස්ත්‍රී දූෂණය සහ වෙනත් ලිංගික ප්‍රචණ්ඩත්වය තහනම් කරන නීති. සාම්ප්‍රදායික ජාත්‍යන්තර නීතිය කොටසක් වශයෙන් රාජ්‍ය පාර්ශ්වයන් තුළ ස්ථාපිත කරන බව සඳහන් වෙලා තියෙනවා. එමෙන්ම ජාත්‍යන්තර සහ ජාත්‍යන්තර නොවන සන්නන්ද ගැටුම්වලදී ICC නීති යටතේ කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සාපරාධී වරදක් වශයෙන් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම 134 වන රීතිය සඳහන් වෙනවා කාන්තා රැඳවියන් පුරුෂ රැඳවියන්ගෙන් වෙන්කර තැබීමේ අවශ්‍යතාවය. ඊට අමතරව සම්ප්‍රදායික මානුෂීය නීතියේ 156 වන රීතිය සඳහන් වෙලා තිබෙනවා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් යුධ අපරාධයක් වෙනවා කියලා. එයට ලිංගික ප්‍රචණ්ඩත්වයත් ඇතුළත් වෙන බව සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව මේ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ ජාත්‍යන්තර නීතිය විවිධ සාධන පත්‍ර තිබෙනවා. නමුත් මේ තුළින් උපරිම විභවයක් සාක්ෂාත් කර ගැනීමට අසමත් වෙලා තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සොල්දාදුවන්ට ඒ වගේම සිවිල් වැසියන්ට එරෙහිව සිද්ධ වෙන ලිංගික ප්‍රචණ්ඩත්වය යුද්ධයේ යථාර්ථයක් වෙනවා. මේ සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් ව්‍යායාමයක් ගන්න ඕනේ මෙයා ආමන්ත්‍රණය කරන්න නම්. මේ තත්ත්වයට බලපාන විවිධ සාධක තිබෙනවා. අපේ ලෝක පරයාය ඇති කරන්න නීතිය සෑහෙන දායකත්වයක් දරනවා. නමුත් මෙතනදී අපි තීරුම් ගන්න අවශ්‍යයි ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අය සමාජයේ කොන්වීම, අපකීර්තියට ලක්වීම, සමාජයේ ප්‍රතික්ෂේප වීම කියන දේවල් තවමත් වෙනස් වෙලා නැහැ. ඒ වගේම ඇතිවන අහිතකර සමාජ සහ සංස්කෘතික නිර්මිතයන්, ඒ වගේම ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වීමේ පින්දිතයාගේ වැරැද්දක්, වරදකරුගේ වැරැද්දක් වශයෙන් නොදැකීම. මේ නිසා ගැටුම් අවස්ථාවල ලිංගික ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් වෙලා තිබෙනවා. අනෙක් අතට සමාජයෙන් කොන්වීමට ඇති බිය හේයින් මේ විඳිතයන් ඉදිරියට පැමිණීමට මැලි වෙනවා. ඒ නිසා ගැටුම් සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වය කොතරම් සිදු වුණාද කියන එක හඳුනා ගැනීම දුෂ්කරතා තියෙනවා. එනිසා යට එරෙහිව චෝදනා ගොනු කරන්න අභිචෝදකයන් මැලි වෙනවා. මොකද සාක්ෂිකරුවන් ඉදිරිපත් වෙලා සාක්ෂි දෙන්නට මැලිවීම නිසා තමයි ඒ තත්ත්වය උදා වෙලා තිබෙන්නේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ගැටුම් සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වගවන බව සහතික කර ගැනීම දුෂ්කර වෙලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් එතරම් ගණන් නොගන් මානසිකත්වයක් විනිශ්චය සභාවල පවා ඒ වගේම වෙනත් විමර්ශන ආයතනවල පවා ඇති වෙන්නට හේතු වෙලා තිබෙනවා. අනෙක් අතට විවිධාකාර පුද්ගලයන් ප්‍රචණ්ඩත්වය විවිධාකාරයෙන් අත්විඳිනවා. විවිධ පුද්ගලයන් විසින් විවිධ ස්ත්‍රී පුරුෂ අනන්‍යභාවයන් වල අයට ඒ අත්දැකීම විවිධාකාරයි. ඕනෑම අයෙක් මෙහි විඳිතයක් වෙන්න පුළුවන්. යුද්ධ අවස්ථාව මේ පිළිබඳ සංවේදීතාවය නොදක්වන බවක් තිබෙනවා නීති. විශේෂයෙන්ම ජාත්‍යන්තර මානුෂීය නීතිය වගේම සම්ප්‍රදායික ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මේ ගැටුම් සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කරන ප්‍රමාණවත් නීති තියෙනවා. නමුත් මේ නීතිය කියන දේ කඩදාසි කලියපු දෙයින් ඔබ්බට ගෙනියන්න නම් මේක සමාජයේ සදාචාරය කියන සංකල්පයට ඒකාබද්ධ කරන්න ඕනේ. ගොඩක් බෞද්ධ ප්‍රජාවන් නුදුරු අතීතයේදී ගැටුම් හේතුන් විනාශයට නැත්නම් දුෂ්කරතාවයන්ට පත් වෙලා තිබෙනවා. නීතියත් නීති ක්‍රියාත්මක කිරීමත් අතර තිබෙන පරතරය විසඳා ගැනීම බෞද්ධ ප්‍රජාවන්ට වැදගත් වෙනවා. මේ වගේ දෙයක් සිදු කරන්න පුළුවන් සංස්කෘතික පසුබිමක් තුළ විතරයි. විශේෂයෙන්ම බෞද්ධ ප්‍රජාව තුළ හානි අවම කිරීම කියන සංකල්පය හැම වෙලාවෙම තියෙනවා. ඒක ආගමික සම්ප්‍රදායක් විදිහට සංස්කෘතික පසුබිමක් ඇතුව කාලයක් තිස්සේ ප්‍රගුණ කරලා තියෙනවා. බෞද්ධ ඥානීන් තුළ කියනවා භාවනාව පුහුණුව තුළින් ප්‍රඥාව දියුණු වෙනවා. ඒකෙන් ප්‍රඥාව නැතත් නැතත් හොත් අවබෝධය දියුණු වෙනවා. අනිත් එක තමයි කාරණාව භාවනාව තුළින් කරුණාව දියුණු වෙනවා. ඒ අනුව භාවනාව පුහුණුව තුළින් ප්‍රඥාව කරුණාව සංවර්ධනය මෙම ගැටුම් සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කළ හැකි ක්‍රමයක් වශයෙන් සලකනවා. ප්‍රඥාව කොහොමද අපි භාවනාව හරහා දියුණු කරන්නේ කියන එක බැලුවොත් අපට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඒක බොහොම වෙලාවට ලිංගික ප්‍රචණ්ඩත්වයන් ගැටුම් පසුබිමක් තුළ සිද්ධ වෙද්දී ඒක සිද්ධ වෙන්නේ බලය සහ අවදානම් මාර්ග සම්බන්ධතාවය අදාළව. ඒ වගේම කාන්තාවන් දකින්නේ පුරුෂයන්ට යටත් දේවල් ඔවුන් සතු දේපල වශයෙන්. එතකොට ලිංගික ප්‍රචණ්ඩත්වය කාන්තාවන් මත සිද්ධ වෙන්නේ අනිත් පුරුෂයන් අනිත් කණ්ඩායමේ පුරුෂයන්නේ කාන්තාවන් අයත් කණ්ඩායමේ පුරුෂයන්ට අනිත් පාර්ශ්වය ඔවුන් යටත් කරගත් බව ගම්ම කරන්නේ. නැත්නම් ඔවුන්ට තමන්ගේ කාන්තාවන් ආරක්ෂා කරගන්න බැරි වෙච්ච බව ගම්ම කරන්නේ. කියන්නේ ඇත්තෙන්ම කාන්තාවන්ගේ ශරීර ලිංගික ප්‍රචණ්ඩත්වය හරහා යුද්ධ භූමියක් බවට පත්වෙන පසුබිමක් තමයි මේ තුළ නිර්මාණය වෙන්නේ. ස්ත්‍රී පුරුෂ සමාජ භාගය ගැන තිබෙන මේ අදහස් කාන්තාවන් ලිංගික භාණ්ඩ වශයෙන් හඳුනා ගැනීමට හේතු වෙනවා. ඒ වගේම සමහර විට තමන්ගේම කණ්ඩායමට අයත් පුරුෂයන් විසින් කාන්තාවන් ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නට ඉඩ තියෙනවා. බෞද්ධ ආගම තුළ අනාත්ම කියන සංකල්පයක් තිබෙනවා. මේ සංකල්පය තුළින් මේ වගේ හානිකර ස්ත්‍රී පුරුෂ සමාජ භාවී අදහස් දුරලන් ඒ තුළින් සහ එමගින් ගැටුම් සම්බන්ධයෙන් ලිංගික ප්‍රචණ්ඩත්වය වළක්වාලන්නට පුළුවන් කියන අදහසක් පළ වෙලා තිබෙනවා. මෙතනදී බෞද්ධාගම තුළ අපි විවිධ අදහස්වල එකතුවක් පමණයි. අපි ස්ථිර දෙයක් නෙමේ යන් අපි යන්නේ නැති වෙලා යන දෙයක්. පුද්ගලයා නැති වෙලා යන දෙයක් කියන අදහසක් බුද්ධාගමේ තිබෙනවා. විශේෂයෙන්ම ස්ථිර අනන්‍යතාවය ගැන මේ පුද්ගලයන් තුළ ඇති විශ්වාසය දුකට හේතුවක් කියලා තමා බුද්ධාගමෙන් සඳහන් වෙන්නේ. ඒ වගේම අනාත්ම කියන මේ සංකල්පය සංස්කෘතික වශයෙන් බෞද්ධ සමාජය තුළ මුල් බැසගත් අදහසක්. මේ ඉතාමත් වැදගත් වෙනවා. නමුත් මේක ඉතාම සංකීර්ණ කාරණයක් අනෙක් අතට. සාමාන්‍යයෙන් තමන්ට හුරු පුරුදු අදහස අතහැර යමක් පිළිගැනීමට දුෂ්කර වෙන්න පුළුවන්. කෙනෙක්ට මේ සමාජ ආර්ථික පන්ති ජනවර්ග ආගම් මේ වගේම විශේෂයෙන්ම වැදගත් වෙනවා ස්ත්‍රී පුරුෂ සමාජ බව. මේ හේතු මත මේ දේවල් සඳහා යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ අනුව මේ පර්යේෂණයේ පෙන්නුම් කරලා තියෙනවා බෞද්ධ කාන්තාවන් විසින් ලියන ලද තේරි ගාථා වගේ ග්‍රන්ථවල මේ අනාත්ම කියන අදහස ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරලා තිබෙනවා. ඒ ග්‍රන්ථවල කියලා තිබෙනවා මේ වගේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අදහස් පුරුෂයන් හා සම්බන්ධ වෙන බලය වැනි සංකල්ප ඇත්තෙන්ම බෞද්ධාගමේ මූලික ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන් පරස්පර බව පැහැදිලි වෙනවා. එතනදි පෙන්නුම් කරන මේ වගේ අදහස් තුළින් මේ වගේ නිර්මිත තුළින් ආශාව රැවටීම උඩගුකම වගේ ලක්ෂණ පහළ වෙන්න පුළුවන් ආකාරය. ඊට සමාන තවත් අදහස් බුද්ධාගමේ සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් සහ පුරුෂයන් යන යෙදුම් ජනපද නිරුක්ති වශයෙන් හඳුන්වා දී තිබෙන විශුද්ධි මාර්ගයේ මෙය ථේරවාද බුද්ධාගමේ පාඨ ග්‍රන්ථයක් ශ්‍රී ලංකාවේ රචිත. ඊට අමතර පොත්පාද සූත්‍රයේත් මේ අදහස් සඳහන් වෙලා තිබෙනවා. එතනත් විශ්ලේෂණය වෙන්නේ පුද්ගලයාගේ තමන් ගැන තියෙන අදහස් බොහොම වෙලාවට වැරදි අර්ථ නිරූපණ සමගින් තමන්ගේ තනතුර නැත්නම් කතා කරන ආකාරය නැත්නම් පළ කරන විස්තර යනාදිය මත එල්බ ගනිමින් තමන් පිළිබඳ ඇති අවබෝධය ස්ථිර දෙයක් කියලා තේරුම් ගැනීමක් සිදුවන අන්දම ගැන කතා කරලා තියෙනවා. බෞද්ධ ඉගැන්වීම් වල පෙන්නනවා අනාත්ම කියන සංකල්පය භාවනාවෙන් අවබෝධ කරගන්න පුළුවන් කියන දේ. ඒ වගේම අනෙක් බෞද්ධ ඉගැන්වීම් තුළින් මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන තිනකර අදහස් ඒ වගේම කාන්තාවන් හා පුරුෂයන්ගේ බලය පිළිබඳ තියෙන වැරදි දුර්මත දුරලන බුද්ධාගම උදව් වෙනවා. විශේෂයෙන්ම භාවනාවේ පුහුණුව තුළින් ප්‍රඥාව වර්ධනය වෙනවා. එනිසා තමන් පිළිබඳව කේන්ද්‍ර කරගත් දෘෂ්ටියකින් අනාත්ම නැත්නම් තමන් පිළිබඳව නොවන දෘෂ්ටියක් දක්වා ගමන් කරන්න පුද්ගලයාට හැකි වෙනවා. ඒ තුළින් තමන් පිළිබඳවම සිතන මමත්වය පදනම් කරගත් තැනකින් දුරස් වෙන්න පුද්ගලයන්ට පුළුවන් කියන අදහස යොමු වෙලා තිබෙනවා. ප්‍රඥාව කියන දේ ගැන කතා කරනවා නම් අනිත් කාරණය තමයි අපි භාවනාව තුළින් අපේ කරුණාව වර්ධනය වෙන. බෞද්ධ ඉගැන්වීම් වල සඳහන් වන ආකාරයට භාවනාව තුළින් කරුණාව වැඩි දියුණු වෙලා අනුන්ට උදව් කිරීමේ ගති ලක්ෂණ පුද්ගලයා තුළ ඇති කරනවා. ඒ වගේම ආතතිය සහ ඡණ්ඩ භාවය අඩු කරනවා. මේ බෞද්ධ ඉගැන්වීම් මෑත කාලීන විද්‍යාත්මක සොයාගැනීම් වලින්ද තහවුරු වෙලා තියෙනවා. විශේෂයෙන් භාවනා හා සම්බන්ධ ස්නායු විද්‍යාත්මක පර්යේෂණ සිදු වෙලා තිබෙනවා. ඒවයින් හොයාගෙන තිබෙනවා භාවනා කරන පුද්ගලයන් සහ භාවනා නොකරන පුද්ගලයන්ගේ අන්‍යයන්ගේ වේදනාව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය වෙනස් බව. භාවනා නොකරන පුද්ගලයන් මේ ප්‍රශ්නට සම්බන්ධ වුණහම ඒ අය සඳහන් කර තිබුණේ අන්‍යයන්ගේ වේදනාව තමන්ට වේදනාවක් වුණා කියලා. එයින් තමන්ට අපහසු හැඟීමක් ඇති කරන බවක් තමයි සඳහන් කළේ. නමුත් භාවනා කරන අය අන්‍යයන්ගේ දුක් පීඩා පිළිබඳව නිරාවරණය වුණහම ඒ අය ගොඩක් වෙලාවට වඩාත්ම සහකම්පනයෙන් යුතු අදහස් තමයි පළ කළේ. ඒ අය වේදනාවෙන් පසුවන අන්‍යයන්ට උදව් කිරීමට නැඹුරුවක් තමයි පෙන්නුම් කළේ. මේ පර්යේෂණයෙන් පේනවා භාවනා කිරීම තුළ අන්‍යයන්ගේ දුක වේදනාව බෙදා ගැනීමට ඇති හැකියාව පමණක් නොවේ. ඒ දුක වේදනාව ඉවත් කරන්නට තමන්ට කරන්න පුළුවන් කුමක්ද කියන ප්‍රශ්නය අහන්න පුද්ගලයා යොමු කරනවා කියන කාරණා. ඓතිහාසික භාවනාව සටන්කාමීන්ගේ සංස්කෘතිය කොටසක් වෙලා තිබෙනවා. මීට උදාහරණයක් තමයි සමුරායිවරු. ඔවුන් අදාළ නොවන සිතුවිලි ඉවත් කරලා තමන්ගේ කාර්යන්ට අවධානය යොමු කරන්න භාවනාව උදව් වෙන නිසා තමයි එය මේ යොදාගෙන තිබුණේ. අද වුණත් ලෝකයේ සන්නන්ද හමුදා ගණනාවක් මේ භාවනාව යොදා ගන්නවා. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ඒ වගේම ඉන්දියානු හමුදාව මේ ක්‍රම යොදාගෙන ගැටුම් තත්ත්වයන් තුළ සොල්දාදුවන් මුහුණ දෙන ආතතිය අඩු කිරීමට ඉතාම කල්පනාකාරීව කටයුතු කර අනවශ්‍ය ආතතිය ඇතිවීම වළක්වා ගැනීමටත් උපයෝගී කරගෙන තිබෙනවා. ඊට අමතරව සොල්දාදුවන්ට භාවනා පුහුණුව ලබා දීම තුළින් ඔවුන්ගේ සිත් සැහැල්ලු වෙනවා. එවැගේම බලධාරීන්ට අනුකූලතාව දැක්වීම වැඩි වෙනවා සහ ප්‍රජාවේ අනිකුත් අය සමගින් සම්බන්ධතා වැඩි දියුණු වෙනවා කියලා එම පර්යේෂණවලින් හොයාගෙන තිබෙනවා. එවැගේම පර්යේෂණයක හොයාගෙන තිබෙනවා ඉතාම කෙටි භාවනා සැසිවාර පැවැත්වීමෙන් පවා ආතති අඩු කරගන්න පුළුවන් වෙන අවස්ථාව. එතරම් සැලකිල්ලට යොමු කරක් වෙනවා කියන එක ප්‍රගුණ කරන දෙයක්. බෞද්ධ ඉගැන්වීම් වලට හඳුන් වලදී ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාළ වන කාරණා පිළිබඳව ආමන්ත්‍රණය කිරීමට ඔවුන්ගේ උනන්දු ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම අර්ථවත් භාවනා පුහුණුව හමුදා නිලධාරීන්ට වගේම සිවිල් වැසියන්ටත් ලබා දීමට මෙය ප්‍රයෝජනවත් වෙනවා. මෙතන මෙම අධ්‍යයනයේ තිබුණු අභියෝග සහ සීමා කිරීම ගැන සලකා බැලීම අවශ්‍යයි. එතමයි භාවනාව බැලූ බැල්මට හමුදා සංස්කෘතිය කොටසක් වගේ පේන්නේ නැහැ. ඒ වගේම භාවනා කිරීම සඳහා සිත ඒකාග්‍ර කර ගැනීම අවශ්‍යයි. එනිසා භාවනා පුහුණුව අනිවාර්ය කිරීමෙන් පමණක් එහි අරමුණු ඉටු කරගන්න බෑ. නමුත් බෞද්ධ ප්‍රජාවන් තුළ භාවනාව ගැන තියෙන හුරු පුරුදු බව මෙතනදී ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම භාවනාමය පුහුණුව බෞද්ධ සොල්දාදුවන්ට ලබා දීමේදී ඔවුන්ට මේ සංස්කෘතිය ගැන තියෙන හුරු පුරුදුකම නිසා මෙම භාවනා කටයුතු වල නිරත වීම ගැන ඔවුන් වඩාත් විවෘත වෙන්න පුළුවන්. කොම නමුත් මේ බෞද්ධ චාරිත්‍රයක් වශයෙන් තමයි ගොඩක් දෙනෙක් සලකන්නේ. නමුත් මේ සක්‍රිය විතාම අවධානය කේන්ද්‍රගත කරලා නියැලෙන්නට අවශ්‍ය කර්තව්‍ය. ඒ කාරණාව මෙතනදී සැලකිල්ලට ගන්න වෙනවා මේ වගේ වැඩසටහන් පවත්වනවා නම් හමුදා සොල්දාදුවන් පුහුණු කිරීම සඳහා. ඒ වගේම භාවනා පුහුණුව හමුදා පුද්ගලයන්ට වගේම සිවිල් පුද්ගලයන්ට ලබා දීම තුළින් වඩාත් හොඳින් බෞද්ධ මූලධර්ම ඉගෙන ගැනීමට ඉඩ සලසනවා. ඒ වගේම ගැටුම් සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්ව අඩු වීමට හේතු වෙන බව මේ මාධ්‍යනයේ පෙනී යනවා. හොඳයි. බොහොම ස්තුතියි චාර්ය. ඒ ලබා දුන් ඉතාම වැදගත් තොරතුරු සහිත කාරණාවන් වලට. අපේ මණ්ඩලයේ සිටින අනිකුත් සාමාජිකයන්ට මම ආරාධනා කරනවා ඔවුන්ගේ ප්‍රශ්න නැත්නම් අදහස් පළ කරන්න කියලා. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ වැඩ කරපු අයත් මෙතන ඉන්නවා. ජාන, ඔබ කැමතිද අදහසක් පළ කරන්න? ඔව්, මමත් අදහස් කීපයක් පළ කරන්න කැමතියි. චර්යා, ඔබ යළි දකින්න ලැබීම හොඳයි. සතුටුයි. ඒ වගේම ඉතාම පැහැදිලි සංක්ෂිප්ත අදහස් කීපයක් ඔබ නීතිය සහ මේ බෞද්ධ පරයාය අතර තිබෙන සම්බන්ධය ගැන ඉදිරිපත් කරා. ඒ පිළිබඳ ස්තුතියි. ඔබ සඳහන් කර කරුණුවලට සමාන අදහසක් තමයි මටත් පළ කරන්න තිබෙන්නේ. මෙතනදී අපි යෝජනා කරන්න කැමති අම්මාකාරයක ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක්. විශේෂයෙන් මේ වගේ දෙයක් ගැන තමයි අපි යෝජනා කරන්නේ. අපි අවුරුදු ගානක ඉඳලා සතිමත් බව මයින්ඩ්ෆුල්නස් ගැන උගන්වලා තිබෙනවා. එතකොට බෞද්ධ සම්ප්‍රදායේ වෙනකොට විශේෂයෙන්ම වජ්‍රයාන ප්‍රාගුණ්‍යයෙන් එන මේ අදහස පාසල්වල ඒ වගේම බ්‍රිතාන්‍ය හමුදාවේ යොදා ගන්නවා. මේ සත්‍යමත් බව කියන සංකල්පය බෞද්ධ ඉගැන්වීම්වල මූලික හරය කොහෙන් දෙන්නේ මේ සතිමත් බව කියන අදහස එන්නේ කොහෙන්ද කියලා බැලුවොත් අපට පේනවා ථේරවාද සූත්‍රය, සත්‍තිපට්ඨාන සූත්‍රය ඉතාම පැහැදිලිව සතිමත්ව එහෙම නැත්නම් භාවනාව සඳහා සිහියෙන් සිටින්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම සතිමත් විය යුත්තේ ඇයි කියන කාරණාවත් සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ගැටුම් තත්ත්වයක් තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතිවෙන පසුබිමකදී ඒ කොහොමද අපිට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ? විශේෂයෙන්ම ගැටුම් සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වය නොදක්කසේ සිටීමට, එහෙම නැත්නම් සංස්කෘතිමය බලපෑම් වලට යටත් නොවී ක්‍රියාත්මක වීම සඳහා, ඒ වගේම ශාස්ත්‍රීය දෘෂ්ටි කෝණයකින් බෞද්ධ ඉගැන්වීම් හා පදනම් කරගෙන මේ දෙස බැලීමෙන් එකෙක් සංවිධාන එකෙක් පුද්ගලයන් තම තමන්ගේ කියලා ගමනකට යොමු වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අතට මෙතැනදී අපි කතා කරන්නේ ලොකු සංස්කෘතිමය වෙනසක් ගැන. ඉතින් අපි යෝජනා කරනවා ජාත්‍යන්තර සතිමත් බව පිළිබඳ විෂයමාලා ක්‍රියාකාරී වර්කින් ගෲප් එකක් ඇති කරගන්න කියලා. එතනදී අපිට සතිමත් බව පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒ වගේ මේ සඳහා විෂයමාලාට ඇතුළත් කළ හැකි කාරණා පිළිබඳ කතා කරන්න පුළුවන්. ඒ වගේම අපි විශ්වාස කරනවා ඉහළ මට්ටම්වල සිටින නායකයන්ට, උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ යම් යම් තනතුරු අපට ගන්න පුළුවන්. ඉහළ නිලධාරීන් සමග, ඒ වගේම පහළ නිලවල නිලධාරීන් සමගත් සම්බන්ධ, ඒ වගේ අයට මෙතනදී පුහුණුවක් ලබා දීම ඉතාම සාර්ථක වෙලා තිබෙනවා. ඇත්තෙන්ම සතිමත් බව සඳහා හොඳ ක්‍රමෝපායික පසුබිමක් බ්‍රිතාන්‍ය හමුදාව තුළ මේ තුළින් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙලා තිබෙනවා. එවගේම අපි තාමත්ම නිහතමානී බවකින් තමයි මේ කාර්යයට යොමු වෙලා තියෙන්නේ. අපිට පිළිගන්න ඕන දෙයක් තමයි අපේ අතීත කර්ම මොනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අපි කවුරුත් දන්නේ නැහැ මීට කලින් ආත්ම භවවල අපි කොහෙද හිටියේ කියන එක. ඒක ඉතාම සංකීර්ණ පසුබිමක්. අපේ අතීත කර්මය ඉතාම සංකීර්ණයි. ඒ නිසා අපි බොහොම නිහතමානී වේ වගේම අපේ කතන්දරය මොකද්ද කියලා අපි හරියට නොදැන තමයි මේ මෙතනට යොමු වෙලා තියෙන්නේ. නමුත් මේ සතිමත් බව පිළිබඳ පුහුණුව තුළින්, ඒ වගේම භාවනාව තුළින් ඒ සඳහා යම් අවබෝධයක් අපිට ලබා ගන්න හැකි වෙනවා. ඒ අනුව ඒ බෞද්ධ ඉගැන්වීම් කියන පොදු රාමුව තුළ අප සියලු දෙනාම එක්තරා ගමනක ඉන්නේ. ඇත්තට මෙහෙම කියන්න ලැබීමත් සැනසෙල්ලක් මේ වගේ ගෝලීය වේදිකාවක් මත. අපි දැනගන්න ඕනේ අපේ මනසට දැන් මෙතන අපි ඉදිරිපත් කරන දෙයින් සැඟවුණු න්‍යාය පත්‍ර නැහැ. අපි ඉදිරිපත් කරන උත්සාහ කරන්නේ කරුණාව, ඒ වගේම විශ්වීය සතිමත් බව පිළිබඳ විෂයමාලාව. ඒක ඕනෙම සංස්කෘතියකට, ඕනෙම ආයතනයකට, ඕනෙම සංවිධානයකට විශේෂයෙන් ගැටුම් හා සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ඕනෑම පාර්ශවයකට යොදාගත හැකි දෙයක් වෙනවා. මෙතනදී එවැනි සිදුවීම් ගැටුම් තත්ත්වයක් තුළ ඇතිවීම අඩු කර ගැනීම ගැන තමයි අවධානය යොමු කරන්නේ. බොහොම ස්තුතියි. මම දැන් ඩොක්ටර් සුරංජි දහනායකට ආරාධනා කරනවා ඇගේ අදහස් පළ කරන්න කියලා. බොහොම ස්තුතියි කේත්. මං හිතන විදිහට ඔබට මා පේන්නේ නැහැ, තාක්ෂණික ගැටලුවක් තියෙනවා. චඩ්‍ය, මුලින්ම මම ඔබට ස්තුතිවන්ත වෙනවා ඉතාම විස්තීර්ණ ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කිරීමක් කළා. ඔබ සියලු දෙනාම 2018 හමු වුණාට පස්සේ තමයි මෙම හමුණාට පස්සේ අද හමු වෙන්නේ. ඉතින් මේ තේමාව ගැන ප්‍රගතිය කතා කරන්න අද ඔබලා හමුවන්න ලැබීම සතුටක්. චඩය, ඔබ භාවනාව ගැන කතා කළා. ඒ ගැටුම් හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට යොදාගත හැකි ආකාරය ගැන IHL සහ පසුබිම් කරගෙන කතා කළා. මම දල වශයෙන් විශ්ලේෂණයක් ලබා දෙන්න පුළුවන් මම සම්බන්ධ වෙන දේවල් ගැන. විශේෂයෙන්ම 2017 මහලේකම්තුමාගේ වාර්තාව United Nations වාර්තාව සම්පාදනයට මම සම්බන්ධ වුණා. ඉතලදී මම යෝජනා කළේ බෞද්ධ ආගමේ තියෙන සූත්‍ර තුනක් පදනම් කරගත් රාමුවක් සහ මූලික බෞද්ධ මූලධර්ම පදනම් කරගත් රාමුවක්. ඒ තුළින් ගැටුම් තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට කටයුතු කිරීම ගැන තමයි මම අවධානය යොමු කරේ. මම පරාභව සූත්‍රය, මංගල සූත්‍රය, සිංහලෝවාද සූත්‍රය කියන සූත්‍රය සඳහා අදාළ කරගත්තා. එතනදී මම අදාළ කරගත්ත දසරාජ ධර්ම කියන සංකල්පය. ඊට අමතරව නැවතිපදි කර්මඵල මේ වගේ දේවලුත් මේ තත්ත්වයට පුහුණු වැඩසටහන් නැත්නම් විෂයමාලාවන් සැකසීමට අදාළව යොදාගත හැකි ආකාරය ගැන කතා කළා. බෞද්ධ නොවන පුද්ගලයන් පවා සඳහා මෙය අදාළ කර විශේෂයෙන්ම යුද්ධ පසුබිමක් තුළ බෞද්ධ වන පුද්ගලයන්ට පවා බෞද්ධ නොවන පුද්ගලයන්ටත් මේවා පුහුණු කිරීමට සුදුසු ක්‍රමවේද ගැන එහි සාකච්ඡා වෙලා තිබෙනවා. අපේ පර්යේෂණ සොයාගැනීම ඔබලාට මේ සඳහා ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. බොහොම ස්තුතියි සුරංජි. චර්යා, අපට ලැබිලා තිබෙන ප්‍රශ්නයක් ඔබට යොමු කරනවා. ප්‍රශ්නේ කියනවා, චර්යා කිව්වා බෞද්ධ සමාජය තුළ භාවනාව සඳහා සංස්කෘතිමය පසුබිමක් තියෙනවා කියලා. චාන් සහ එල්ක දෙන්නගෙන් තහලා තියෙනවා මේ ගැන. මම ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න සතුටු වෙනවා. මෑත කාලීනව අපි එක්සත් රාජධානියේ දුටු දෙයක් තමයි එක්සත් රාජධානියේ බෞද්ධ ආගම ප්‍රගුණ කරන සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා. ඒක රටේ ප්‍රධාන ආගමක් නෙවෙයි. නමුත් ප්‍රජාවන් තුළ, ඒ කියන්නේ ආගමක් කලින් අදහපු නැති අය අතරින් විශාල ප්‍රතිශතයක් භාවනාවට යොමු වෙලා තිබෙනවා. ඒක ඉතාම වේගෙන් පැතිර යනවා ඔවුන් අතර. විශේෂයෙන්ම මේ ලොක්ඩවුන් තත්ත්වය තුළ තවත් වැඩි වෙලා භාවනාව සඳහා යොමු වෙලා තියෙනවා. පුද්ගලයන් භාවනාව තමන්ට උපකාර කරගත හැකි කොයි ආකාරයද කියන එක ගැන කුතුහලයක් දක්වනවා. පුද්ගලයන්ගේ ආතතිය මේ කාලය තුළ වැඩි වෙලා තිබෙනවා. ඒ සමගින් ඒ අය YouTube එක බලනවා ආතතිය අඩු කරගන්න උදව් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එයන සංස්කෘතිමය වශයෙන් මං හිතන්නේ එක්සත් රාජධානිය තුළ ඉතාම වැදගත් ස්ථානයක තියෙන්නේ බෞද්ධ සංවිධාන 800ක් පමණ මෙහි තිබෙනවා. ඒක වර්ධනය වෙමින් තිබෙනවා. ඒ නිසා ආගමක් විශ්වාස නොකරන පුද්ගලයන් තුළ විශේෂයෙන්ම මේ භාවනාව පැත්තට යොමු වෙලා තිබෙන ගතිය වැඩි. විද්‍යාත්මක අත්හින්ද මේ සම්බන්ධයෙන් විවිධ සාධාරණීකරණ කිරීම්, පැහැදිලි කිරීම් ලබා දෙන්න දීලා තිබීම තුළ ආගමකට වඩා භාවනාවට යොමු වීමේ වැඩි උනන්දුවක් පෙන්눔 කරනවා. ඒ වගේම හමුදාවත් මා කලින් සඳහන් කළා වගේ හමුදාවෙත් මේ ගැන ලොකු උනන්දුවක් ඇති වෙලා තිබෙනවා. මේක ඉතාම හොඳ වැදගත් සංදිස්ථානයක් වශයෙන් අපි දකිනවා. ඉදිරියේදී මේ ගැන ඉතාම සාධනීයව අපිට අනාගතයක් තිබෙන බව විශ්වාස කරනවා. බොහොම ස්තුතියි ජාන්. මම ඔබෙන් අහන්න කැමති, ඔබ තේරි ගාථා ගැන කතා කළා. ඔබ කිව්වා තේරි ගාථාවල අනාත්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අනන්‍යතාවෙන් බලපරතරය කොහොමද ගැන කතා කරලා කියනවා. ඔබට කතා කරලා තියෙනවා කියලා ඔබට තවත් ඒ ගැන වැඩිපුර දෙයක් කියන්න පුළුවන්. ඔව්, තේරි ගාථාවල එක්තරා කවියක් තියෙනවා. මේක බික්කුණි සංයුත්තෙත් ඇතුළත් වෙනවා. එක සඳහන් සෝමා භික්‍ෂුණිය මාරයට ලබා දෙන පිළිතුරා. මාරය ඇවිල්ල කියනවා, ඔබ කාන්තාවක්, ඔබ කොහොමද නිවන ලබන්නේ? මේක කරන්න පුළුවන් පිරිමින්ට විතරයි කියලා. එතකොට මේ සෝම භික්‍ෂුණිය සඳහන් කරනවා, මේ ආකාරයට ස්ත්‍රී පුරුෂයනාදී සංකල්පවලට බැඳිලා ඉන්නේ පුද්ගලෙ තමයි මාරයට කතා කරන්න හොඳ අය, සුදුසු අය. නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි, මට මේ ගැන කතා කරන්න එපා කියලා කියනවා. එතනදී අදහස් කරනවා කාන්තාවන් සහ පුරුෂයන් අතර ඇති වෙනස්කම් වගේ ස්ථිර අදහස් වල එල්බගත් අය තමයි, ඒ වගේම ආශාව, අනන්‍යතාවය වගේ දේවල් ගැන තද අදහස් තිබෙන අයට තමයි නිවන ලබා ගැනීමට දුෂ්කර, එවැනි අදහස් වලින් නිදහස් වෙන්න අවශ්‍යයි කියන සංකල්පය. මූලික බෞද්ධ ඉගැන්වීම් තුළ කාන්තා සහ පුරුෂයන් සියලු දෙනාම මනුෂ්‍යයන්ය. ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කාන්තාවන්ටත් පුරුෂයන්ටත් වගේම ඉඩක් තිබෙනවා කියන කාරණාව ගැබ් වෙලා තියෙනවා කියලා අපිට පේනවා. බොහොම ස්තුතියි. තව ප්‍රශ්නයක් මම අහන්න කැමතියි. අපකීර්තිය ගැන, බුද්ධාගමේ අපකීර්තිය ගැන මොනවද සඳහන් වෙන්නේ? ඒ සම්බන්ධයෙන් පර්යේෂණයේදී එතරම් අධ්‍යයනය කළේ නෑ. නමුත් මගේ අදහසේ හැටියට බුද්ධාගම කියන්නේ සමානාත්මතාවය සහ කරුණාව හා බැඳුණු ආගමක්. එතකොට කරුණාව කියන සංකල්පයට ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් වින්දිතෙක් අපකීර්තියට ලක් නොකිරීම කියන සංකල්පය පැහැදිලිව ඇතුළත් වෙලා තිබෙනවා. එනිසා බෞද්ධාගම තුළ ඒ අදහස තිබෙනවා කියලා මට කියන්න පුළුවන්. මේ අපකීර්තිය ගැන සඳහන් කරනවා නම් මමත් යමක් කියන්න කැමතියි. උත්පලවන්නා භික්ෂුණිය ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වන සිදුවීමක් ගැන කතාවක් තිබෙනවා. නමුත් ඒ ඇගේ වරදක් නොවේ බවත් බෞද්ධ ප්‍රජාව තුළ ඇයට එහි වරදක් ඇමත පැටවුණේ නැහැ. මම හිතන්නේ ඒ උදාහරණය අපට ගන්න පුළුවන්. බොහොම ස්තුතියි, වැදගත්ම කරුණක්. ඊළඟට පුෂ්පා නෙළුම් ගමගේ තමන්ගේ අදහස් ගැන කතා කරන්න කැමතියි. බොහොම ස්තුතියි. මම නෙළුම් ගමගේ. මට සඳහන් කරන්න ඕනේ කාරණාව තමයි ඇත්තටම මේක ලිංගික ප්‍රචණ්ඩත්වයට පමණක් අදාළ දෙයක් නෙමෙයි. මගේ සහෝදරයා හමුදාවේ හිටපු කෙනෙක්. ඔහු ලොතිනන් කර්නල් කෙනෙක්. අවුරුදු 36දී ඔහු සිය දිවි හානි කරගත්තා. ඔහුට හොඳ විවාහයක් තිබ්බා. දරුවන් දෙදෙනෙක් සිටියා. ඒ වගේම උපන් දසිට බෞද්ධය. නමුත් හමුදාව වඩාත්ම අවධානය යොමු කළේ මේ චාරිත්‍ර සඳහා පමණයි. දැනට අවුරුදු 20කට කලින් මගේ බාල සහෝදරයා මිය ගියා. නමුත් මම භාවනා කිරීමේදීම වගේම මම හිතනා භාවනා කිරීමේදී බෞද්ධ ආගමේ හරය මේ තරුණ ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම හමුදාවට සම්බන්ධ වෙන තරුණ ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අපිට ලබා දෙන්න පුළුවන් නම් ඒ තුළින් අපට ඉදිරියේදී ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් බව මම විශ්වාස කරනවා. ජාත්‍යන්තර මානුෂීය නීතිය ගැන කතා කරද්දී අපි මතක තියාගන්න ඕනේ සමහර වෙලාවට දේශීය වශයෙන් ඇති වෙන ගැටලු තුළ පවා ජාත්‍යන්තර හැඟීමක් තියෙන්න පුළුවන්. සමහරලාට විදේශවලින් එන අය ඉන්න පුළුවන්. ඒ වගේම විදේශ රටවල් වලින් වෙන ලැබෙන ලාභ ප්‍රයෝජන හරි මොනවා හරි ආධාර තියෙන්න පුළුවන්. එවන් පසුබිමක් තුළ තමයි අපි හිතන්න ඕනේ. ශ්‍රී ලංකාවේ මේ බෞද්ධ අය සියලුම දෙනාට කරුණාව දක්වන්න ඕනේ. නමුත් ඔබ ප්‍රායෝගික දන්නා මේක වෙන්නේ නැහැ. එනිසා අපේ යුද හමුදා බලකායන්ට වගේම පොලිසියට මේ අදහස ඒකාබද්ධ කිරීම ඉතා වැදගත්. මේක මට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මොකද මේ තුළින් ඉතාම ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා මම හිතනවා. මම රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික පුද්ගලයෙක් දැනට බෞද්ධ ආගම ගැන ඉගෙන ගනිමින් සිටිනවා. මම දන්න ඉදිරි අවුරුදු කිහිපය තුළ මට කොච්චර විශිෂ්ටත්වයක් ලබා ගන්න පුළුවන් වෙයිද කියලා. කොහොම නමුත් ශ්‍රී ලාංකික දෘෂ්ටි කෝණයකින් මම හිතනවා මේක ඉතාම වැදගත් මේ ප්‍රගුණ කරන තත්ත්වයට ගේන්න පුළුවන් නම් විශේෂයෙන්ම මේ චාරිත්‍රිට කිරීම නෙවෙයි බෞද්ධ ආගමික භාවනාව ඒ සංකල්ප ඇතුළත් කරන්න පුළුවන් නම් වැදගත් කියලා මම හිතනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගමගේ මහත්මිය. චර්යා, ඔබ ඒ ගැන යමක් සඳහන් කරන්න කැමතිද නැත්නම් ඊළඟ ප්‍රශ්නට යොමු වුණද? මම හිතන්නේ තුමිය සඳහන් කරපු දේ ඉතාම නිවැරදි. මමත් මගේ ඉදිරිපත් කිරීමේදී සඳහන් කරා ඇත්තෙන්ම මෙතන එක අභියෝගයක් තමයි. භාවනා පුහුණුව හඳුන්වා දුන් පසුව මේක හුදු චාරිත්‍රයක් බවට පත් වෙන පොඩි ඉඩක් තියෙනවා. එසේ නොවන අන්දමින් මේක කරන්න දැනුවත් භාවයෙන් සහ කැපවීමෙන් යුතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා. මේ සම්බන්ධ තවත් ප්‍රශ්නයක් තිබෙනවා ආචාර්ය. ඔබ භාවනාව පුහුණුව ගැන කතා කරද්දී ඇමරිකාවේ සහ ඉන්දියානු හමුදා මේක යොදා ගන්නවා කියලා කිව්වා. මේ වගේ යොදා ගන්න තවත් රටවල් ගැන ඔබ දන්නවද, විශේෂයෙන්ම බෞද්ධ ප්‍රජාවන් තුළ? නැහැ, ඇත්තෙන්ම මට ඒ වගේ දැනගන්න ලැබිලා නැහැ. මම දන්නවා බ්‍රසීලයේ හමුදා පොලිසිය භාවනාව යොදා ගන්නවා. නමුත් එය බෞද්ධ ප්‍රජාවක් නෙමේ නිසා මම මේ වෙන රටවල් ගැන නම් දන්නේ නැහැ. බොහොම ස්තුතියි. ඒ වගේම තව ප්‍රශ්නයක් තිබෙනවා. සමහර ගැටුම් තත්ත්වයන් තුළ සටන්කාමීන් ලිංගික ප්‍රචණ්ඩත්වය නිරත වන්නේ තමන්ගේ ආතතිය මුදාහැරීමට. එනිසා ආතතිය සම්බන්ධයෙන් කටයුතු කරන්න හමුදාවට උදව් කරන්න පුළුවන්ද බෞද්ධාගමට? පැහැදිලි වුණා. මේ ඉදිරිපත් කිරීමට මම අධ්‍යයනය කරපු පර්යේෂණවල පැහැදිලිව පෙන්නනවා භාවනාව තුළින් ආතතිය සහ කලහකාරී බව අඩු කරනවා කියන කාරණා. විශේෂයෙන්ම සටන්කාමීන්ගේ ආතතිය අඩු කිරීමට වැඩි ආතතිකාරී තත්ත්වයන්ට දීර්ඝකාලීනව මුහුණ දීම තුළදී ඇතිවන ප්‍රතිපාක අඩු කර ගැනීමට භාවනාව තුළින් හැකි වෙන බව මේ පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. තව ප්‍රශ්නයක් අහනවා, කොතරම් දුරට මේ භාවනා පුහුණුව සිදු කරනවාද කියලා මේ රටවල්. දන්න විදිහට ඒක හමුදා පුහුණේ ප්‍රධාන කොටසක් නෙමේ. නමුත් මෙය සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට තිබෙන ක්‍රමවේදයක් වශයෙන් යොදා ගන්නවා කියලයි මම හිතන්නේ. තව අදහස් මොනවා හරි පළ කරන්න තිබෙනවා. සොෆියෝ, බොහොම ස්තුතියි. මම සොෆි, මම ICRC සංවිධානයේ. මගේ ප්‍රශ්නය යොමු කරා, නමුත් ඒක ලැබුණද කියලා මට පැහැදිලි නෑ. මට ළමා විවාහ ගැන ප්‍රශ්නයක් තිබෙනවා. බෞද්ධාගමේ තිබෙන ඉගැන්වීම් තුළ ළමා විවාහ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ වෙලා තිබෙන්නේ කියලා දැනගන්න කැමතියි. ඒ වගේම කැමැත්ත ලබා දීම ගැන සම්බන්ධයෙන් බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වෙනවාද? එසේ නැත්නම් කැමැත්ත නොමැතිවීම ගැන මොකද සඳහන් වෙන්නේ කියලා දැනගන්න කැමතියි. චර්ය, අපි ඔබට ඒ ප්‍රශ්නය යොමු කරනවා. ඇත්තෙන් මේක බෞද්ධ ග්‍රන්ථවල ඔබල සිතල බැලුවේ නැති පැතිකඩක්ද නැත්නම් ඔබල දැකලා නැත්ද ඒ ගැන අදහසක් පළ කරනවා? ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්නයක්. මමත් මේ මගේ මොලේ විහිසමින් කල්පනා කරනවා කැමැත්ත ලබා දීම ගැන මොනවද අපේ තිබෙන්නේ කියලා. මං හිතන්නේ විමාන පේතවත්වයේ තියෙනවා විවාහය ප්‍රශ්න සහගත සම්බන්ධතා ගැන තියෙනවා එතන. නමුත් එතන ළමා විවාහය ගැන තිබෙනවද කියලා මට උළුවට එන්නේ නැහැ. නමුත් එතනින් හොයලා බලන්න පටන් ගන්න පුළුවන්. කැමැත්ත ලබා දීම කියන එක විනය තුළ සඳහන් වෙනවා. ඒක එතන ඉතාම විස්තීර්ණ වේ ගැන කතා කරනවා. කැමැත්ත නැතිවීම විනය උල්ලංඝනයක් කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම ප්‍රතිපත්ති තීරණයේදී විනයට යොමු වෙනවා කියලා අපි දන්නවා බෞද්ධාගම තුළ. බොහොම ස්තුතියි. ඔව් පීටර්, මටත් අදහසක් තිබෙනවා. දැන් බෞද්ධ ග්‍රන්ථවල තරුණ ලස්සන ගැහැණු ළමයෙක් ගැන කතා කරනවා නම් සාමාන්‍ය අවුරුදු 16ට වැඩි කෙනෙක් ගැන තමයි කතා කරන්නේ. හරි, වෙන අදහසක් පළ කරන්න තිබෙනවා. ඔව් ලිස්, මට ඒ ගැන විශේෂ අදහසක් පළ කරන්න නැහැ. නමුත් ඇත්තෙන්ම මම භාවනාවට යොමු වුණ කෙනෙක්. ඒ වගේම භාවනාව තුළින් ප්‍රතිඵල ලබා ගැනීම, කරුණාව ඇති කර ගැනීම, පුද්ගලයන්ට උදව් කිරීමට යොමු වීම ගැන විශ්වාස කරනවා. අපි සිතිවිලි ක්‍රියාවන් බවට පත්වර්තනය කරගන්න උදව් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අහිතකර අදහස් ක්‍රියාවන් බවට පත්වීම වළක්වා ගන්න පුළුවන් කියලා මම ඒ තුළින් විශ්වාස කරනවා. මෙතනදී බෞද්ධ ආගම තුළින් කළ හැකි තවත් දෙයක් තමයි හමුදා සංස්කෘතිය තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා ලබා දෙන දඬුවම් වැඩි කරන්න පුළුවන්. එහෙමනම් මෙතනදී සඳහා යොදාගත හැකි බෞද්ධ ඉගැන්වීම්, විශේෂයෙන්ම දඬුවම් නොලබා ගැලවී යාම කියන එක විශේෂයෙන්ම විවිධ සන්නද්ධ බලකාය තුළ දක්නට තිබෙන දෙයක්. එවැනි දඬුවම් නොලබා ගැලවී යාම සම්බන්ධයෙන් බෞද්ධ ආගමේ කුමක්ද සඳහන් වෙන්නේ? චට, ඔබට ප්‍රතිචාරයක් දක්වන්න කැමතිද? ඉන්පසුව මටත් ඒ සඳහා ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. ඇත්තෙන්ම බෞද්ධ ඉගැන්වීම් තුළ ඒ සම්බන්ධයෙන් තිබෙන කාරණා පිළිබඳ මට ලොකු අවබෝධයක් නැහැ. කොහොම නමුත් වින්දිතෙන් කොන් කිරීම හෝ අපකීර්තියට පත් කිරීම අඩු කිරීම තුළින් මම හිතනවා වරදට දඬුවම් ලැබීම කියන තත්ත්වය ඇති කරන්න පුළුවන්. වරදට දඬුවම් නොලබා ගැලවී යාම වළක්වා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. කලින් මේ සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවකදී, වෙනත් අවස්ථාවකදී සිදු කළ සාකච්ඡාවකදී අපි බැලුවා විනය කියන බෞද්ධ චර්යාව තුළ තිබෙන විනය සංස්කෘතිය, විනය කියන සංකල්පය කොහොමද අපිට මෙවැනි තත්ත්වයකට අදාළ කරගන්න පුළුවන් කියන එක. සාමාන්‍යයෙන් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන ආකාරයට ආචාර ධර්මීය නොවන විනය විරෝධී යම් වරදක් සිදු වුණොත් එය බුදුන් වහන්සේ වෙත වින්දිතයෙකු විසින් හෝ එය දුටු කෙනෙක් සාක්ෂිකරුවන් විසින් හෝ දැනුම් දෙනවා. එතකොට මේ ගැන විමර්ශනය කරනවා. එතන සැඟවීමක් නැහැ, එහි අපකීර්තියක් නැහැ. ඒ සඳහා පැහැදිලි නිර්ණායක තිබෙනවා. කවුද මේකට සම්බන්ධ වෙන්නේ කියන එක පැහැදිලිව පේනවා. එතනදී වැරදිකරුව බවට පත් වුණා. ඒ පුද්ගලයාට සමාජය තුළ විශේෂයෙන්ම ආගමික ප්‍රජාව තුළ ගත්ත සමාජයේ සංඝයා විශ්වාස නොකිරීමට මෙවැනි හැසිරීමක් කොයිතරම් අහිතකර වෙනවද කියන එක ගැන එතන සඳහන්. එහා සමානම සමුදාව සම්බන්ධයෙන් සමාජය තුළ විශ්වාසය සඳහා එය අහිතකරව බලපාන ආකාරය ගැන සලකා බලන්න ඕනේ. ක්‍රිස්තියානි පල්ලියේ ලිංගික අප්‍රචාර ක්‍රියාවන් සංගවා තිබුණේ ඒ පල්ලිය කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමට නේද? ඒ නිසා මෙතනදී විනිවිද භාවය තුළින් කීර්ති නාමය ආරක්ෂා වන බව සඳහන් වෙනවා. විනය තුළ ඒක සඳහන් වෙනවා. විනය සම්බන්ධයෙන් කතා කරන විට බුද්ධාගමේ විනිවිද භාවය තුළින් තමයි ඒ කීර්ති නාමය ආරක්ෂා කරගත හැක්කේ කියලා සඳහන් වෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා ආචාර්ය. ප්‍රශ්නය අහනවා, ඇතැම් බෞද්ධ මූලධර්ම තුළින් ගැටුම් අවස්ථාවල ලිංගික ප්‍රචණ්ඩත්වය වළක්වා ගත හැක්කේ කොහොමද කියන කාරණාව ගැන යමක් සඳහන් කරන්න පුළුවන්ද කියලා. විශේෂයෙන්ම භාවනාවෙන් ඇතිකර ගත හැකි ප්‍රඥාව නැත්නම් අවබෝධය තුළින් ඒ වගේම අනාත්ම කියන සංකල්පය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවී නිර්මිතයන්ගේ තියෙන හානිකර බව අවබෝධ කර ගැනීම තුළින් ඒ වගේම භාවනාව තුළින් කරුණාව වර්ධනය කිරීම තුළින් එවැනි තත්ත්වයක් උදා කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ ආකාරයෙන් තමයි භාවනාවට ගැටුම අවස්ථාවන්හිදී ලිංගික ප්‍රචණ්ඩත්වය වළක්වා ගත හැකිවන්නේ. විමලරත්න හාමුදුරුවන් වහන්සේත් මේ අවස්ථාවේ අර කලින් ළමා විවාහ ගැන කියපු කාරණාවට යමක් එකතු කරන්න සම්බන්ධ වෙලා තිබෙනවා. හාමුදුරුවන් වහන්සේට අපි ආරාධනා කර සිටිනවා. අපිට ඔබ වහන්සේ ඇහෙන්නේ නැහැ. මාව ඇහෙනවද? එහෙමයි. සඳහන් කරන්න ඔබ සියලු දෙනාටම ස්තුතියි. මම හිතන්නේ ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක් චර්යා සමරකෝන් සිදු කරා. කොහොම නමුත් මම ඒ පළ කරපු අදහස් වලට සවන් දුන්නා. බුද්ධාගමට අනුව මම හිතනා භාවනාවේ තියන්නේ ඉතාම වැදගත් දෙයක් මනුස්ස ජීවිතයට. ඒක හමුදාවට පමණක් නොවේ සියලුම ජනතාවට පුළුවන් නම් මේ භාවනාව ප්‍රගුණ කරන්න. ඒ පුද්ගලන්ට ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් මෙදිනදා ජීවිතය තුළ එක එක කාරණාවක් මට අහන්න ලැබුණා. ජපානයේ ටෝකියෝ නුවර ටොයෝටා ආයතනයේ සේවය කරන පිරිසට උපදෙසක් ලබා දීලා තිබෙනවා. ඉහළ නිලධාරීන් විසින් දවසට විනාඩි කිහිපයක් භාවනා කරන්න කියලා. විශේෂයෙන්ම දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර. ඒ වගේ විවිධ ආයතන ජපානයේ මේ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමේ ක්‍රමවේද යොදාගෙන තියෙනවා. මේ අය දිනදා මේ භාවනා ප්‍රගුණ කරනවා. මේක එයාගේ සංවර්ධනයට එක වැදගත් සැඟවුණු හේතුවක් වෙලා තියෙනවා. ඕනෑම අයකුට තමන්ගේ මනස වඩාත් හොඳින් යොදවලා එක දෙයක් කෙරෙහි අවධානය යොමු කරලා වැඩ කරන්න පුළුවන්කම ලැබෙන බාධාවකින් තොරව ඒ පුද්ගලයා භාවනාව පුහුණු කරලා තියෙනවා නම් ඒක පහසුවෙන් කරන්න පුළුවන්. මම සඳහන් කරන්න කැමති තවත් කාරණාවක් තමයි ඔබට මෛත්‍රී ගුණය ප්‍රගුණ කරන්න පුළුවන් නම් මෛත්‍රී භාවනාව, මෙත්තා භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඒක ජීවිතයට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම චර්ය සඳහන් කළා ප්‍රඥාව ගැන. ප්‍රඥාව කියන්නේ නැත්නම් පඤ්ඤාව කියලා පාලි භාෂාවෙන් කියන්නේ. මේන් සඳහන් වෙන්නේ දැනුම නැත්නම් බුද්ධි අවබෝධය කියන එක. ඇය සඳහන් කර අනිත් කාරණාව තමයි කරුණාව කියන දේ ගැන, කම්පැෂන්. ඒකත් ඉතාම වැදගත්. ලෝකයේ කිසිම කෙනෙක් කරුණාව වර්ධනය කරන්න අද වැඩ කරන්නේ නැහැ. අපි කල්පනා කරලා බලන්න ඕනේ දේ තමයි අපි කරුණාව වගා කරොත්, ප්‍රගුණ කළොත් අපි අනිත් අය ගැන හිතන්න යොමු වෙනවා. එහෙම වුණොත් අපිට එකිනෙකා සමග ලෝකයේ තියෙන ඉතාම සංකීර්ණ තත්ත්වයන් තුළ පවත්න අනෝන්‍ය අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. අනිත් වැදගත්ම කාරණාව තමයි විශේෂයෙන්ම ලෝකයේ ගැටුම්කාරී තත්ත්වයන් තුළ මේක වැදගත් වෙනවා කියලා මම හිතනවා. ළමා විවාහ ගැන කතා කරනම් බුද්ධාගම තුළ මෙය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පරාභව සූත්‍රයේ සඳහන් වෙනවා මේ සම්බන්ධයෙන් එක යම් කිසි පුද්ගලයෙක් කුඩා දහන දරුවෙකු ලබා ගැනීමට යොමු වෙනවා නම් ඒක වැරදි දෙයක් කියලා බුද්ධාගම ඉතාම වැරදි දෙයක් කියලා සඳහන් වෙනවා. අදාළ සූත්‍රය කුමක්ද කියලා මට මේ වෙලාවේ සඳහන් කරන්න බෑ. ඔබලට වෙලාව තිබෙනවා නම් පරාභව සූත්‍රය කියවලා බලන්න. මේකේ සඳහන් වෙනවා බෞද්ධාගමේ මේ ගැන තියෙන අදහස මොකක්ද කියන එක විතරක් නෙමෙයි ගොඩක් සූත්‍රවල මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්, මිනිසෙක් වශයෙන් වැරදි ක්‍රියාවක් කියලා තමයි සඳහන් වෙන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හාමුදුරුවනේ. හොඳයි, අපි එක්සත් රාජධානී අපේ විශේෂඥවරයාට අවසන් අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දෙනවා. කීත්, ඔබට අවස්ථාව. කීත්, මයික්‍රොෆෝන් එක අන්මියුට් කරන්න. මම ඉක්මනින් අදහසක් පළ කරන්න කැමති එකක් තමයි. අද මට මෙතන අහන්න ලැබුණ දේවල් වලින් බරපතල ශ්‍රුති තත්ත්වයන්ට මුහුණ දුන්න සමග වැඩ කිරීමේදී මම අත්විඳපු දේවල් සමගින් මට සම්බන්ධ කරන්න පුළුවන් බරපතල ශ්‍රුතියත් සමග මනස සහ ශරීරය බිඳවැටීමට ලක් වෙනවා. ඒ වගේ රෝගීන් යථා තත්ත්වයට පත් වෙන උදව් කිරීම ඉතාම දීර්ඝ කාලීන දුෂ්කරයි. එවැනි අයට මෙම භාවනාවෙන් ලබාගත හැකි ප්‍රයෝජන ඉතාම වැදගත්. අනිත්සට අපකීර්තිය ගැන කතා කරනවා නම් අනිත් කරුණ තමයි මෙම අපකීර්තිය ගැන කතා කරනවා නම් මානසික රෝග සම්බන්ධයෙන් අපකීර්ති ඉවත් කිරීමේ වැඩසටහනක මම දැනට වැඩ කටයුතු කරගෙන යනවා. කිරි සහ ඔත්තප්ප කියන සංකල්ප දෙක තමයි ලෝකය ආරක්ෂා කරන බලවේග වශයෙන් සඳහන් කරන්නේ. කිරි ඔත්තප්ප කියන සංකල්ප දෙක මේ ප්‍රජාවන් තුළ ඒ ගැන සෞඛ්‍ය සේවාවන් වෙන්න පුළුවන්, සන්නද්ධ හමුදාවන් තුළ වෙන්න පුළුවන් මේ සංකල්ප වඩාත් ප්‍රවර්ධනය කිරීම. කිරි ඔත්තප්ප කියන සංකල්ප දෙකේ වැදගත්කම ඔවුන් තුළ වඩාත් හොඳින් පැතිරවීම වැදගත් කියන කාරණා මම අවධාරණය කරන්න කැමතියි. ඇත්තෙන්ම අපිට කාලය තමයි බාධකයක් වෙලා තිබෙන්නේ. ඒ නිසා පුද්ගලයන් අපකීර්තියට ලක්වීමත්, ඉන්පසු ඔවුන් ලිංගික ශ්‍රමික වෘත්තියට යොමු වීමත් ඇතුළු සම්බන්ධයෙන් තිබෙනවා ප්‍රශ්න. ඒ ප්‍රශ්නය පසුව සලකා බැලීමට අපි චර්යාට යොමු කරනවා. ඇත්තෙන්ම ඔබගේ මේ ඉදිරිපත් කිරීමත් සමගින් මේ ගැන ගොඩක් අදහස් පළ කිරීමට යොමු වුණා. ගොඩක් අය. චර්යා, ඔබ අවසාන වශයෙන් යමක් සඳහන් කරන්න කැමතිද? මම හිතනවා මෙතනින් ගන්න තියෙන වැදගත්ම දේ තමයි මේ භාවනා ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. මෙතනදී අපි මතක තියාගන්න ඕනේ මේක චාරිත්‍රයක් බවට පත් නොකර, නැත්නම් එදිනෙදා කරන චාරිත්‍රයක් විදියට කරන දෙයකට වඩා අවබෝධයෙන් යුතුව කරන දෙයක් බවට පත් කරගන්න අවශ්‍යයි. යළිතුරක් මම ICRC වගේම ට්‍රාන්ස්නැෂනල් නෙට්වර්ක් ඔෆ් තේරවාද ස්ටඩීස් ආයතන දෙකට මාර්ට මේ ලබා දුන් අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේ තුළින් මේ ප්‍රායෝගිකව යොදා ගැනීමට පිටිවහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි චාර්ය. ඇන්ඩ්‍රෝ, ඔබ මොනා හරි අවසාන වශයෙන් සඳහන් කරනවාද? විශේෂයෙන් දෙයක් නැහැ. නමුත් ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන ව්‍යාපෘතියක් අපේ තියෙනවා. සොෆි මේකට සම්බන්ධ වෙලා හිටියා. පැහැදිලිව මේ අපි මේ විෂය සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා මේ ගැන උනන්දුවක් දක්වන අයට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. අපේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අවසාන කිරීමට දැන් කාලය ලැබෙමින් තිබෙනවා. අපේ ස්වාමින් වහන්සේලා කීප නමක්වත් මේ අවස්ථාවට සම්බන්ධයි වෙලා ඉන්නේ. උන්වහන්සේලාට මේ යම් අදහසක් පළ කරන්න තිබෙනවා නම් ආරාධනා කරනවා. අලුත්කම විමලරත්න ස්වාමින් වහන්සේ අපිට ඔබ වහන්සේව ඇහෙනවා. කෙටියෙන් මම පොඩි ගාථාවක් දේශනා කරන්නම්. ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරන්න. ස්වාමින් වහන්සේ භවතු සබ්බ මංගලම් ගාථාව සජ්ජායනා කරනවා.